Honorable Dr. Nalinda Jayati, sir, you have 25 minutes.
Garu Kathanayakathumani, Vaidya Vruthike Eksa, Vaidya Paripalake Lesa Katutu Karapu Obathumama Moolasane Indeddi, Saukhya Ha Janamadhya Amathyanshe, Vaishirshaya, Andu Patten Aramba Kirimata Labeema Pilibanda Satutu Wenawa, Vipakshaya Patten, Ada Vivadaya Aramba Karapu, Garu Kavinda Jayawardhana Mantrithuma Kiyapu Paridima, 2015 December Masa Indala, Avurudu Pahak Ekadigata, Saukhya Amathyanshe, Vaishirshayata, Rupiyal 10 Kapala, Vivadaya Aramba Kare Mama Thawai. Etanadi, Api Kavurut, Saukhya Pilibanda Dakwapu Adahas, Ape Palanaya Yatate, Prayogika Yathartayak Bawata Pat Karannata Tamai, Ada Api Me Amathyanshe Mehewimin Inne. Garu Kathanayakathumani, Ada Apata Katha Karanna Thibenne, Saukhya Saha Janamadhya Amathyanshe Pilibandawa. Attatama Me Vishayapathaya Thula, Kalin Pavathi Amathyansha Hatarak Weda Katuwa Thibenawa. Saukhya Amathyanshe, Deshiya Vaidya Amathyanshe, Janamadhya Amathyanshe, Ewageema Tapal Amathyanshe Weda Katuwa Thibenna Janamadhya Amathyanshe Yatate. Kalin Raj Mita Wasara Kipayata Kalin Rajya Nayakaya Yatate Thibunu, Sri Lanka Padanam Ayathana Thibennet, Ape Amathyanshe Yatate. E nisa me keti kalaya athulathadi me siyalu ayathana pilibandawa yam avadahanayak yomu karanna man balaporoththu wenawa Kathanayakathumani. Merate Janatawa Mita Masa Hayakata Pahakata Kalayak Athulathadi Devarak Anumatha Karana Lada Pohosath Ratak Lassana Jeevithayak Kiyana Pratipattimaya Wedapiliwala Pasugiyada Cabinet Mandaleyedi Api Rajya Pratipatti Ramaye Kotasak Bawata Patkirima Sandaha Yojanawak Sammatha Karagatta. Ema Pratipatti Ramaye Thibenawa Parisamapta Jeevithayak Suwapahasu Ratak Kiyana Pradhana Thema Hatarin Ekak. Ehi Eka Deka Tamai 1.2 එක තමයි නිරෝගී ජීවිතයක් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක්. අපි අපේ ප්‍රතිපත්ති මාලාවේ පළවෙනි ප්‍රධාන කොටසේ අංක 1 යටතේම මේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම කිරීම වෙනුවෙන් කටයුතු අපේ යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. අපේ මේ ප්‍රතිපත්ති මාලාව සකස් වෙලා තිබෙන්නම ගරු කථානායකතුමනි මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මැදිහත් වෙලා අද ලෝකයෙන් පිළි අරගෙන තියෙන SDG goals, Natang, Tirasara Sangwardana Ilaka Sakshat Karganima Sandaha. SDG goals Solatina Tungan Ilaka Tamai, good health and well being, Nirogi Kamasa, Yahapatma, Loki Majanatavata, Nirogi Jivityak, Yahapatma Katpat Kaladinaker. May Ape Pratipati Prakashetak, Yogam SDG Ilakavala, May Sauke Sambandiantina Tungan Ilaketak, Padanamavena, Eka Pradahana Karuna Kadidakiwot, Apipiligani. මේ යුනිවර්සල් හෙල්ත් කවරේජ් කියන එක. ඒ කියන්නේ විශ්වීය සෞඛ්‍ය ආවරණය. අන්න ඒ මූලික ප්‍රතිපත්තිය මත පදනම් වෙලා තමයි අපි අපේ මේ සෞඛ්‍ය සේවාවේ වැඩකටයුතු මෙහෙවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අර්ථයේ ජනතාවට ભેදයකින් තොරව ගෞරවනීයව සෞඛ්‍ය සේවාවට ප්‍රවේශ වෙන්නට ප්‍රතිලාභ ලැබෙන්න ප්‍රතිලාභ ලැබීමේ අයිතිය අපි තහවුරු කරනවා. ඒ වගේම ඒ ජනතාව කවර මාධ්‍යයකින් සෞඛ්‍ය සේවාව ලබා ගත්තත් ඒ වෙනුවෙන් රාජ්‍ය වග කියනවා තුන්වෙනි කරුණ හැටියට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව අපි උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දෙන්න කටයුතු කිරීම කියන ප්‍රධාන මූලධර්මයන් තුන යටතේ තමයි අපේ මේ සමස්ත සෞඛ්‍ය සේවාව මෙහෙවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මෙවර එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන ලද වෙන් කරන ලද වැඩිම මුදල් ප්‍රතිපාදනය මෙවර අයවැයෙන් වෙන් කළ තිබෙනවා කියලා අපිට බොහොම ආඩම්බරෙන් කියන්නට පුළුවනි. සෞඛ්‍ය ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ දේශීය අමාත්‍ය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 386ක් වෙන් කරලා තිබෙන අතරේ ප්‍රාග්ධන වියදම් හැටියට රුපියල් බිලියන 92ක් ඇතුළුව රුපියල් බිලියන 479ක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් කරලා තිබෙනවා. මෙපමණක් නෙවෙයි ගරු කථානායකතුමනි. අපි පළාත් සභාව සඳහා සෞඛ්‍ය සේවා වැඩකටයුතු විශාල ප්‍රමාණයක් කරගෙන යනවා. ඒ අනුව සමස්ත සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන මුදල රුපියල් බිලියන 604ක්. ඒ බිලියන 604ෙන් ප්‍රාග්ධන වේදන්සල් බිලියන 107කුත් පුනරාවර්තන වේදන් ලෙස බිලියන 496කුත් අපි වෙන් කරලා තියෙනවා. ඒ නිසා බිලියන 604ක් මෙරට ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන්නට බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය ඇතුළතදී. 2024 සාපේක්ෂව ගත්තොත් 2024 සමස්ත සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය වෙන් කළ තිබෙන්නේ රුපියල් බිලියන 352ක් පමණයි. තුන්සිය පනස් දෙකක් සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කරපු රටක අපි මෙවර රුපියල් බිලියන 604ක් වෙන් කරලා මේ සියලුම මුදල් ඉතාම පළදායි සහ කාර්යක්ෂම ලෙස මහජන සේවයන් යොදවන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී මම කියන්නට කැමති අපේ ඇලෝපති, දේශීය වෛද්‍ය, ආයුර්වේද, පාරම්පරික, සිද්ධ, යුනානි, හෝමියෝපති ඇතුළු මේ සියලු වෛද්‍ය ක්‍රමවලින් ආවරණ සෞඛ්‍ය ක්ෂේත්‍රය අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ සංවර්ධනය කරන්නට. ප්‍රධාන ධාරාවන් පහක්. පළවෙනි එක ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම. දෙක අපේ ද්විතීක තෘතීක ප්‍රතිකාර ඒකක නැත්තම් රෝහල් පද්ධති සංවර්ධනය. තුන අඛණ්ඩ හා ගුණාත්මක ඖෂධ සැපයීමක් සහතික කිරීම. හතර මෙරටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙන හැමදාම සාකච්ඡා කරන මේ පෝෂණ ප්‍රශ්නයට උත්තර සැපයීම. පස්වෙනි එක සෞඛ්‍ය ලෝකයට අරගෙන ගිහිල්ලා අපේ විදේශ විනිමය පියකේ ආකාරයට සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරයක් දක්වා වර්ධනය කිරීම. මෙන්න මේ ප්‍රධාන ධාරාවන් පහ ඔස්සේ තමයි අපි සෞඛ්‍ය මෙහෙවන බලාපොරොත්තු වෙන්නේ. එතනදී කරු කතානායකතුමනි, ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය ගත්තොත් මේක ඉතාම අත්‍යවශ්‍ය කටයුත්තක්. මොකද දැන් අපේ රටේ ජනගහනය මිලියන 22 වුණාට වසරකට බාහිර රෝගී ප්‍රතිකාර ගන්නා ප්‍රමාණය රාජ්‍ය අංශයෙන් මිලියන 90ක් 100ක් වෙනවා. පෞද්ගලික අංශයනුත් මීට ආසන්න ප්‍රමාණයක් බාහිර රෝගී ප්‍රතිකාර ගන්නවා. ආයුර්වේද අංශයනුත් මිලියන 6ක් පමණ වාර්ෂික ප්‍රතිකාර ගන්නවා. එහෙම ගත්තොත් දළ වශයෙන් මිලියන 200ක් 210ක් අතර ප්‍රමාණයක් ජනතාවක් වාර්ෂිකව ක්ලිනික්ස් වලින් සහ OPD වලින් බාහිර රෝගී ප්‍රතිකාර හැටියට ප්‍රතිකාර කරන ලබනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙක් අවුරුද්දකට 10 වතාවක් 11 වතාවක් බාහිර රෝගී අංශ ප්‍රතිකාර ගන්නවා. එතකොට මේක අපේ විසඳිය යුතු බරපතල ප්‍රශ්නයක්. දෙවනි කාරණේ තමයි අපේ රටේ තිබෙන බෝ නොවන රෝග ව්‍යාප්තිය. අලුත් සංඛ්‍යාලේඛනුව ගත්තොත් සාමාන්‍යයෙන් අපේ ජනගහනය 14%ක් දියවැඩියාවෙන් පෙළෙනවා. 34%ක් පමණ අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. අපේ රටේ සිදුවන මරණවලින් 70%කට හේතු වෙන්නේ බෝ නොවන රෝග. එයිනුත් ඒ බෝ නොවන රෝගවලින් සිදුවන මරණවලින් 70%කට වක් කියනවට කම තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගවලින් සිදුවන මරණ. ඒ නිසා NCD නැත්තම් මේ නන් කමියුනිකබල් ඩිසීසස් වැළැක්වීමට අපි කඩිනම් පියවරක් ගත යුතුයි. ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන තුන්වෙනි හේතුව තමයි අපේ වැඩිහිටි ජනගහනයේ සිදුවන වේගවත් වර්ධනය. අද මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක පුරෝකථනය කළ තියෙන හැටියට 2032 අපේ වැඩිහිටි ජනගහනයේ 26.8% වෙනවා. 2037 වෙනකොට එය 22.1% දක්වා වර්ධනය වෙනවා. මෙන්න මේ ප්‍රධාන හේතු තුන නිසා බාහිර රෝගී අංශයට පැමිණ රෝගීන් සංඛ්‍යාව ඉතාම වේගෙන් ඉතාම විශාල ප්‍රමාණයක් වීම, බෝනෝන් රෝග ව්‍යාප්තිය වැඩිවීම, වැඩිහිටි ජනගහනයේ වර්ධනය කියන හේතු සාධක නිසා සෑම පුරවැසියෙකුටම තමන් පදිංචි ස්ථානයේ ඉඳලා කිලෝමීටර් 2ක් 2.5ක් වපසරියක් තුල තමන්ගේ රෝග ප්‍රතිකාර කරගන්න, නිවාරණය කරගන්න, සහන සත්කාර ලබා ගන්න, පුනරුත්ථාපනය කරන්න, ඒ කියන්නේ පැලියටිව් රිහැබිලිටේෂන්, මේ ආදී සෞඛ්‍ය අංශයට අදාළ සියලු ප්‍රතිකාර, නිවාරණ, සහන සත්කාර, පුනරුත්ථාපන කියන ශේෂ්ත්‍ර හතරට ළඟා වීමට පහසු කරන්න ගරු කථානායකතුමනි, අපි ඒ අයට පදිංචි ස්ථානයේ ඉඳන් ළඟා වෙන්න පුළුවන් හැටියට ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතියක් සකස් කළ යුතු වෙනවා. අපේ ඉලක්කය ජනගහනයෙන් 5000කට ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලබා දීම. ඒ කියන්නේ මේ ජනගහනය 5000ක් බලා කියා ගන්න පුළුවන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නිශ්චිත නම් කරනවා. එතකොට මේ OPD එකෙන් අර OPD එකට, මේ ක්ලිනික් එකෙන් අර ක්ලිනික් එකට, රජයේ රෝහලෙන් ප්‍රයිවට් සෙක්ටර් එකට, එතනින් ගිහිල්ලා ආයුර්වේදයට ආදී හැටියට ජනතාවට තම තමන්ගේ කැමැත්ත අනුව එහෙට මෙහෙට පැන ප්‍රතිකාර කරන්න යුතු නැහැ. අපි ඒ පුරවැසියා වෙනුවෙන් වග කියන ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුව. මේ සඳහා අපේ රටේ දැනට අතරම ගත්තොත් පහුගිය වසර 6 ඇතුළතදී ක්‍රියාත්මක වෙච්ච ප්‍රධාන ව්‍යාපෘති දෙකක් තිබුණා. එකක් ලෝක බැංකු ආධාර සහිතව ඩොලර් මිල 200ක් වියදම් කරන රෝහල් 550ක කරගෙන ආපු PSSP ව්‍යාපෘති එක 2024 ජූනි මාසයේ අවසන් වුණා. ඒ වගේම මේ 2025 අග දක්වා දීර්ඝ කරලා තියෙන ADB ව්‍යාපෘතියක් ඩොලර් මිල 60ක, අපේ HSCP ව්‍යාපෘතිය රෝහල් 135ක මේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සංවර්ධකීම් සඳහා මැදිහත් වෙලා තිබෙනවා. අපි මේ අධ්‍යක්ෂීම් සහිතව මෙවර අයවැයේදී PHSCP එහෙම නැත්නම් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා රුපියල් බිලියන 12.1ක් වියදම් කරනවා මේ අයවැයෙන්. එහෙන් මධ්‍යම රජයේ යටතේ බිලියන 6කුත්, පළාත් රෝහල් සඳහා බිලියන 6කුත් හැටියට ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධන වෙනුවෙන් මූලිකව බිලියන 12ක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලෝක බැංකු ආධාර යටතේ ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතියක් ඉදිරි අවුරුදු 5 ඇතුළත ක්‍රියාත්මක කරලා අර මම කිව්වා වගේ ජනාධිපතිතුමත් ඒක අයවැය කතාවේ සඳහන් කරා. ඉතාම කැටි දුරක් ඇතුළතදී ජනතාවගේ සෞඛ්‍යට ප්‍රවේශ වෙන්න පුළුවන් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය දහසක් ඉදිකරන්නට අපේ සැලැස්මක් තිබෙනවා. ඒක අපි මේ අවුරුද්දේ ආරම්භ කරනවා. ඒ වගේම අපිට තිබෙනවා මේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සැපයීම සඳහා වන ප්‍රාදේශීය රෝහල් 486ක් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 545ක්. ඒ කියන්නේ මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 1031 නවීකරණය සංවර්ධන සඳහා මෙවර අයවැයේදී අපි මුදල් ප්‍රතිපාදනයෙන් කළ විතරක් නෙවෙයි ඒ සඳහා වෙච්ච වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් මම මගේ මෙතන මේ ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය පිළිබඳව අපේ ඩොක්ටර් නිහල් අබේසිංහ එතුමා කතාවේදී වැඩිදුර සඳහන් කරයි. ඒ වගේම මම ආරාධනා කරනවා මෙන්න මේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා මහා මාර්ග පහසුකම් සහිත තමන්ගේ ග්‍රාමවලධාරී වසම් තුනකට එක මධ්‍යස්ථානයක් ලබා දීමට ඉඩමක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් පර්චස් 20ක මේකට ආධාර කරන්න කැමති අය ඉන්නවනම් අපි ලෑස්ති සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් සහිතව මේ කටයුත්තට ඔබේ දායකත්වය ලබා ගන්න. ඒ පරිත්‍යාගශීලීන්ට ඒ විදේශීය දේශීය දානපතියන්ට අපි ආරාධනා කරනවා මෙන්න මේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ඔබගේ ඉඩම් සහ මූල්‍යමය අනුග්‍රහය ලබා දෙන්න කියලා. ඒ වගේම අපේ රටේ consultant community physicians ලාට සහ family physicians ලාට ඉන්න ප්‍රමාණය අඩුයි. නමුත් මේ අයගේ විශේෂඥභාවය තිබෙන්නේම මේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති නගා සිටීම සඳහා. අපි එයටත් ආරාධනා කරනවා ඔබේ සේවාව වැඩි ප්‍රමාණයක් මේ ප්‍රාථමික සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන්න අපි මෙන්න මේ අභියෝගය ඉක්මනට ජයග්‍රහණය කරමු කියන එක. ඒ වගේම මේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ආශ්‍රිතව අපි ඊටාම ඉක්මනට මේ ක්‍රීඩාව සහ ව්‍යායාම ආශ්‍රිත ඔබ දන්නවා දැන් ලෝකයේ සංකල්පයක් තිබෙනවා එක්සර්සයිස් ඊස මෙඩිසින් අපි මේවට ගේන්න ඕනකම තිබෙනවා. ප්‍රතිකාර කියලා කියන්නේ ඖෂධ ලබා දීම එන්නත් ලබා දීම පමණක්ම නොවේ. ජීවන ශෛලිය වෙනස් කිරීම ඇතුලේ කොහොමද මේ පුරවැසිය ආරක්ෂා කරගෙන නිරෝගී කරගන්නේ කියන එක අපි ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි මේ වතුරෝහල් වල ප්‍රශ්නය. මේක 1998 ඉඳන් සාකච්ඡා කරමින් තිබුණු ප්‍රශ්නයක්. ඇත්තට මේ වතුරෝහල් වලට සේවා සැපීමේදී මධ්‍යම ආණ්ඩුවත් පළාත් සභාවත් ගැටලුවකට මුහුණ දෙනවා. ඒ ඉඩම් වල අයිතිය අප සතුව නැහැ. නමුත් අපිට ඉඩම් වල අයිතිය මුළු මුනිම නැති වුණත් ඒවට සේවාවන් සපයන්න ඒ මධ්‍යස්ථාන නවීකරණය කරන්න පුළුවන් ආකාරයට යම් අයිතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා ගැනීම සඳහා මේ වන විට අපි ඉඩම් අමාත්‍යාංශයත් එක්කත් LRC එකත් එක්කත් අපි වතු යටිදළ පහසුකම් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් යනවා. ඉතාම දුර දිනකදී කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කළා. මෙතෙන් රෝහල් 44ක ප්‍රමාණයක් අපි පවරා ගැනීමට කටයුතු කරනවා. දෙවැනි කරුණ හැටියට මම කිව්වේ අපේ ද්විතීක සහ තෘතීක රෝහල් සංවර්ධනය පිළිබඳව. ගරු කතානායකතුමනි, ඔබතුමත් දන්නවා අපේ රටේ තෘතීක සේවාවන් සපේන ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, විශේෂ රෝහල්, දිස්ත්‍රික් මහ රෝහල් ඇතුළු රෝහල් 52ක් තිබෙනවා. ද්විතීක සේවා සපේන අපේ මූලික රෝහල් 80ක් තිබෙනවා. එතකොට ද්විතීක සහ තෘතීක අංශය ප්‍රතිකාර කිරීමට අපේ රෝහල් 132යි තියෙන්නේ. මෙන්න මේ 132ට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය පහසුකම් ලබා දීලා මේවයේ තත්ත්වය උසස් කිරීම අද පවතින මේ ප්‍රශ්නයට සැලකිත හේතුවක්. මෙතනින් එහාට කිසිම ආකාරයකට දේශපාලන කැමැත්ත මත මේ රෝහල් අප්ග්‍රේඩ් කරන අපේ බලාපොරොත්තුවක් නැහැ ගරු කතානායකතුමනි. මොකද නේද? മന്ത്രിවරු කැමති වෙන්න පුළුවන් තමන්ගේ තියෙන ගමේ තියෙන රෝහල මේ බේස් හොස්පිටල් එක දිස්ත්‍රික් රෝහලක් කරගන්න, දිස්ත්‍රික් රෝහල මහරෝහල මේ ගත්තොත් එහෙම මේ මහරෝහල ජාතික රෝහලක් බවට පත් කරගන්න කැමැත්තක් තියෙන්න පුළුවන්. නමුත් ඒක විද්‍යානුකූල වැඩක්. ඒ නිසා මෙතනින් එහාට අපි මේ කටයුතු කරන්නේ විශේෂයෙන්ම 2020 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරලා මේ කවර රෝහල් කවර තත්ත්වයක උසස් කළ යුතුද? එහෙම අප්ග්‍රේඩ් කරපු රෝහලක තියෙන ඕන කාර්ය මණ්ඩලය මොකද්ද? තියෙන වාටු ප්‍රමාණය මොකද්ද? විශේෂ සේවාන් මොනවද? ඒකේ තියෙන උපකරණ මොනවද? ඒ සියල්ලම චක්‍රලේඛයක් වගේ සහතික කරලා තියෙනවා. ඒසක් කවුරු හරි කෙනෙක් ඔබතුමාලට ඕන කෙනෙකුට අයිතියක් තිබෙනවා තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කරන දැන් පුත්තලම මූලික රෝහල ඒ දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කිරීම සඳහා අපේ മന്ത്രിවරේ යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. බණ්ඩාරවැල දිස්ත්‍රික් රෝහල මූලික රෝහලක් බවට පත් කිරීම සඳහා ඉල්ලීමක් ලැබිලා තියෙනවා. ඒවා යම් පමණකට අපිට පේනවා අවශ්‍යතාවිකුත් තිබෙනවායි කියලා. කෙසේ නමුත් මේ රෝහල් අප්ග්‍රේඩ් කිරීමේදී ඒ පිළිබඳව ඉදිරියේ තීන්දුව ගැනීම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ කමිටුවක් මගින් තීන්දුව කර තැනකට අපි අරගෙන යනවා ඔබතුමාලගේ ඉල්ලීම මෙතන ඉදිරිපත් කරන්න අපි ජාතික අවශ්‍යතාවය අනුව ජනගහන ව්‍යාප්තිය අනුව අපේ සංවර්ධන සැලැස්ම අනුව අපේ පාසුකම් ලබා දිය හැකි ප්‍රමාණය අනුව අපි ඒක තීන්දුව කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ වගේම මෙවර අයවැයේදී අපි ප්‍රධාන වශයෙන්ම හදිසි ප්‍රතිකාර ඒකක පහක් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 105 නැත්නම් මිලියන 1500ක් වෙන් කළ තියෙන මේ මාස අට පමණක් මහනුවර ත්‍රිකුණාමලය කෑගල්ල අම්පාර හලාවතකින් රෝහල් වල හදිසි ප්‍රතිකාර ඒකක අලුත් වැඩියා කිරීම සඳහා නැත්නම් සමහර ඒවා ඉදිකිරීම අතරමඟ නතර කළ තියෙන කාලයක් තිස්සේ අපි බිලියන 105ක් වෙන් කරනවා මේ අවුරුද්දේදී 2026 27 වසර දෙක තුලදී තවත් බිලියන 4.6ක් වෙන් කරලා මේ ව්‍යාපෘතිය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපේ රටේ හෘද රෝගී සම්බන්ධ බලපෑම් ප්‍රශ්නයක් තිබෙනවා ඒ රෝගීන් 7000 පොලිං වල ඉන්නවා සමහර කෙනෙකුට පණිවිඩ එනකොට සර්ජරි කරන්නේ ඒ අය ජීවත් වෙන්නෙත් නැහැ මේක ප්‍රශ්නයක් හැටියට තිබුණා ජපාන් ආණ්ඩුව මේක අඳුරාගත්තා ඒ නිසාම ජෛකා ව්‍යාපෘතියක් යටතේ හෘද කැටිිට කරන ඒකක අපේ රෝහල් පහකට ලබා දෙන්න එකඟතාවයක් තිබුණා නමුත් අවාසනාවකට දූෂිත දේශපාලන විසින් ගරු දයසිර ජයසේකර මන්ත්‍රීතුමා ඒ ව්‍යාපෘතිය මුළුමනින්ම නතර වුණා අපි ආණ්ඩුවවට පස්සේ අපි ජපාන් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා මහනුවර කුරුණෑගල අනුරාධපුරයේ බදුල්ල ත්‍රිකුණාමලයේ කියන රෝහල් වල ජපාන් රජයේ ආධාර යටතේ මේ කාඩියක් කැටිට කරන ඒකක නැත්නම් හෘද කැටිට කරන ඒකක අලුතෙන් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඊටාම නුදුරු දිනයකදී. ඒ වගේම ලේරිච්චේ රෝහලේ හෘද මධ්‍යස්ථානය සඳහා මෙවර අයවෙන් අපි රුපියල් මිලියන 1600ක් වෙන් කරනවා. මේක අත්‍යවශ්‍ය කටයුත්තක් අපේ ලදරුවන්ගේ හෘද රෝගවල ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන්. ඊළඟට අපේ රටේ තියෙන බරපතල ප්‍රශ්නය තමයි පිළිකා රෝග. රෝහල් 23ක අපි දැන් පිළිකා ප්‍රතිකාර ක්‍රමෙන් සිටිනවා සාමාන්‍ය අවුරුද්දකට 36000ක් පමණ රෝගීන් හඳුනා ගන්නවා 27000ක 24000කට ප්‍රතිකාර කරනවා දැන් මේ අපේ ප්‍රතිකාර කිරීමේ ප්‍රතිකාර සේවාවන් නවීකරණය කළ යුතුයි මේක එකතනක හිර වෙලා තිබුණේ ඒ අනුව තමයි අපි මේ ලීන ඇක්සලරේටර් මැෂින්ස් ලබා දෙන කටයුතු කරන්නේ මේක එක පළවෙනි ෆේස් එකේ කටයුතු අවසන් කරලා දැන් අපි දෙවෙනි ෆේස් එකට අදාළ කරන විදිය ගිවිසුම මේ ජනවාරි මාසයේදී අත්සන් කරා ඒ අනුව අනුරාධපුරයේ කුරුණෑගල බදුල්ල රත්නපුර හම්බන්තොට කියන රෝහල් පහේ මේ ලීනි ඇක්සලරේටර් මැෂින් නැත්නම් ලිනක් මැෂින්ස් ලබා දීම සඳහා අපි කටයුතු කරනවා එතනදී ඒකට අදාළ කරන විදිය ඉදිකිරීම අපි රත්නපුර සහ බදුල්ලේ සති ඊළඟ සති 6 ඇතුළත අවසන් කරන්නත් හම්බන්තොට ඊළඟ මාස 4 අවසන් කරන්නත් කුරුණෑගල ඊළඟ මාස 6 අවසන් කරන්නත් අනුරාධපුරයේ වසරක් තුල මේ බංකරක කටයුතු කළ අවසන් හදලා අවසන් කරන්නත් අවසන් කළා මේ මැෂින් එක සවි කරලා මේ රෝගීන් ප්‍රතිකාර කිරීමේ කටයුතු කඩනම් කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙන් ඇත්තට විශාල සහනයක් ලැබෙවි මොකද ගොඩක් රෝගීන්ට සිද්ධ වෙලා තියෙනවා මේ ප්‍රතිකාර ගන්න කොළඹට එන්න එහෙම නැත්නම් සමහර මැෂින්ස් ඇත්තනම දැන් ඒ කාලෙ ඉක්ුත් වෙලා තියෙන්නේ මේ සඳහා අපි මේ බංක ඉදිරි කිරීම සඳහා රුපියල් මිලියන 1150ක් මෙවර අයවෙන් වෙන් කරලා තියෙනවා එපමණක් නෙමෙයි මේ අපේ ද්විතීක සහ තෘතීක ප්‍රතිකාර සපේන රෝහල් වල තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඒවයේ උපකරණ වල තියෙන හිඟය සහ විටින් විට ඒවා මේ අක්‍රීයතාවයට පත්වීම. අපි මේක හඳුනාගෙන තිබෙන ඒ නිසාම අපිට බයෝමෙඩිකල් ඉක්විප්මන්ට්, ලැබ් ඉක්විප්මන්ට්, මෙඩිකල් ඉක්විප්මන්ට් නඩත්තුව සඳහා මෙවර අයවෙන් අපි රුපියල් බිලියන 25ක් වෙන් කරනවා. සා මේ ප්‍රශ්නයට අපි ඇත්තටම මේ ගොඩක් තැන්වල එන එකක් තමයි මේ අන්තිවරුත් මම හිතනවා කතා කරනකොට කියයි කියලා. තමන්ගේ රෝහලේ මේ මැෂින් එක තිබුණා දැන් වැඩ කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න තියෙනවා. ඒ සඳහා තමයි මේ රුපියල් බිලියන 25ක් මෙවර අයවෙන් අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඉදිරි වසර තුන තුලදී මේ ඉදිකරන ලද රෝහල් වල සාමාන්‍ය නඩත්තුව සඳහා AC එක වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, මලාපාන පද්ධතිය වෙන්න පුළුවන්. මේ ආදී කටයුතු වලට අපි ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ඒ කියන්නේ මේ තිබෙන ද්විතීක සහ තෘතීක මට්ටමේ රෝහල් 130 වඩා වැඩි පහසුකම් සහිතව සංවර්ධනය කරලා ප්‍රතිකාරාංශයේ ශක්තිමත් කරන්න අපි අවධානය යොමු කරලා තියෙනවා. එපමණක් නෙවෙයි අපේ බොරැල්ලේ ආයුර්වේද ශික්ෂණ රෝහල මේක දැන් කාලයක් තිස්සේ ඉදි කරලා අතර මේක වාට්ටු වගේම කාමර සහිතව ප්‍රතිකාර කරන්න පුළුවන් මධ්‍යස්ථානය නමුත් මේකේ අත්‍යවශ්‍ය මූලික පහසුකම් ටික ලබා දෙලා තිබුණේ ඒ සඳහා අපි මෙවර මුලදන වියදම් හැටියට රුපියල් මිලියන 300ක් වෙන් කරලා තිබෙනවා ආයුර්වේද වෙනත් රෝහල් සඳහා තව රුපියල් මිලියන 368ක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා මේවත් එක්ක ආයුර්වේද රෝහල් පද්ධතිය අපිට දියුණු කිරීමේ සලස්මක් තිබෙනවා ගරු කථානායකතුමනි මේ පිළිබඳවත් අපේ වෛද්‍ය සඳරුවන් මන්ත්‍රීතුමා තා කරුණු කියයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඊළඟ තුන්වෙනි කාරණේ තමයි අපේ මේ අකණ්ඩ ගුණාත්මක තත්වයේ ඖෂධ සැපයීම මේක තමයි අපේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන බරපතලම අභියෝගය සෞඛ්‍ය සම්බන්ධයෙන් රටේ ජනතාවගේ විශ්වාසය පළුදු වුණේ අනිත් කරුවලට වඩා ඒ කරුණු හේතුවෙන් අතරෙදි මේ ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අපි රුපියල් බිලියන 183.8ක් වෙන් කරනවා ඖෂධ සැපයීම වෙනුවෙන් එතනදී අපේ වෛද්‍ය සැපයීම මේක ගැට බිලියන 60ක් ඒ වගේම ඖෂධ නිෂ්පාදන සංස්ථාවට බිලියන 35.6ක් දේශීය නිෂ්පාදකයන් සඳහා බිලියන 44ක් ඒ වගේම මේ අපේ වෛද්‍ය සැපයීම ඒකකයේ හරහා රෝහල් වලට සමහර ඖෂධ අකණ්ඩව සපයන්න බැරි වෙනකොට අපි අවස්ථාවක් හදලා තිනවා ප්‍රාදේශීය මිලදී ගැනීම කරන්න ඒ සඳහා රෝහල් වලට රුපියල් බිලියන 35ක් වෙන් කළා තිනවා එසා MSD එක හරහා ඖෂධ සැපයීමට අමතරව ඒ රෝහල් වලට ප්‍රාදේශීය මට්ටමේ මිලදී අරගෙනත් ජනතාවකට අවශ්‍ය කරන ගුණාත්මක තත්වෙන් ඉහළ ඖෂධ සැපයීම සහතික කිරීම තමයි පරමාර්ථය ඒ සඳහා අපි කරමින් ඉන්නේ මොකද්ද පෞගිය මාසතුනේ අපේ ප්‍රගතිය මොකද්ද කියන එක පිළිබඳව මම හිතනවා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා තමන් කතාවේදී කතා කරයි කියලා. ඒ වගේම අපේ බලාපොරොත්තුවක් තියෙනවා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඔසුසල් ව්‍යාප්ත කරන්න. දැන්ට දිස්ත්‍රික්ක 18ක ඔසුසල් 61ක් ක්‍රියාත්මක වෙනවා. ඉදිරි මාස දෙක ඇතුළතදී මඩකලපුව වවුනියාව සහ ශ්‍රී කුණාමලේ කියන නගරවල අලුතෙන් ඔසුසල් ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. කිරිබත්ගොඩ නගරයේ ඔසුසල් තව සද්දෙහිින් ආරම්භ වෙනවා. ප්‍රධාන ඔස්සලේ නවීකරණ කටයුතු ඉදිරි මාස 5 අවසන් වෙලා රටේ තිබෙන ප්‍රධානතම ඔස්සල බවට කොළඹ ජාතික රෝහල ඉදිරියේ තියෙන ඔස්සල පත් කරනවා. ඒකත් එක්ක අපිට මේ ඔසුසල් ගමටම අරගෙන ගිහිල්ලා ජනතාවට මේ ගුණාත්මක රජයමකින් සහතික කරලා ද ඖෂධ ලබා දීමේ හැකියාව ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ජීව නිෂ්පාදනයෙන් අපි තමයි මාකට් එකේ ඉහළින්ම ඉන්නේ. ඒකට අදාළ කර උපකරණ මිලදී ගැනීම සඳහා අපි මෙවර ආයවේ මුදල් ප්‍රතිපාදන වෙන් කරන බලාපොරොත්තු වෙනවා. එපමණක් නෙමෙයි මීට අමතරව බටහිර හෝ අර අපේ කාවින්ද මන්ත්‍රීතුමා කිව්වා වගේම බටහිරෝ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා පැකින් මැටීරියල් ලංකාවට ගෙන්නන අයට මෙවර අයවැයෙන් අපි වැට් සහනයක් ලබා දුන්නා. මේකත් එක්ක මේ වැට් බදු සහනයත් ඒ වගේ විදුලි බිලත් අතිකරපු සහනයත් එක්ක මේ ඖෂධ නිෂ්පාදකයන් සහ ඖෂධ දානනකරුවන් එක සාකච්ඡා කරලා අපිට පුළුවන් කමක් ලැබේවි ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කරන්න ඒ සඳහා අපි මේකට අදාළ කරන ආයතන NMR එක MST එක SPC එක SPMC එක ඇතුළු අපි ආයතන සම්බන්ධ කරගෙන මේ සඳහා වෙච්ච සූත්‍රයක් සකස් කරගෙන ඉන්නවා මං හිතන්නේ ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් ඒකත් එක්ක අපිත් එක්ක සහයෝගය පළ කරලා මේ මිල අඩු කර ගැනීමට අපි සහයෝගය ලබා දෙවි කියලා ඒ වගේම අපේ ඉලක්කයක් තිබෙනවා දැන් මේ බාල ඖෂධ ගුණාත්මකයෙන් පහළ ඖෂධ ලංකාව තුල බෙදා හැරීම ගෙන්වීම නතර කිරීම සඳහා තිබෙන නිත්තාවට තියෙන ප්‍රතිකාරය තමයි අපිට ඒ සඳහා පහසුකම් සහිත විද්‍යාගාරයක් ගොඩනගන එක. මේක සේනක බිබිලේ අපි මහාචාර්යතුමාගේ බිබිලේ ප්‍රතිපත්තියේ අවසන් කරුණ අංක 7 මෙවැනි පහසුකම් සහිත විද්‍යාගාරයක් අපරට අවශ්‍යයි කියන එක. අපිට මෙවර ඒ සඳහා වෙන්
කළා You have 2 minutes.
ඒ වගේම ඒ සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කරන අපේ NMR එකේ තියෙන දැන් තියෙන මේ ලැබ් එක දියුණු කිරීම සඳහා. ඒ වගේම කරු කතානායකතුමනි පෝෂණය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. ඒ සඳහා වසර 3ක අඛණ්ඩ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා. ඒකට දැන්ටමත් අපේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පෝෂණයට සම්බන්ධ විශ්වවිද්‍යාල මට්ටමින් අපි සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් MRI එකේ ඒ ආදී සියලු ආයතනවල ඉන්න පෝෂණය සම්බන්ධ විශේෂඥයන්ගේ සාකච්ඡාව ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන මේක ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ගතු වෙලා ඒ රටේ පෝෂණ ප්‍රශ්නේ විසඳන මේක බරපතල ප්‍රශ්නයක් මන්ද පෝෂණයේ පමණක් නෙවෙයි ස්ථුලතාවයේ වර්ධනය වෙමින් තිබෙන සමාජයේ මේකට අපි උත්තර හොයන්නට ඕන. ඒ නිසා මේක එක් කොටසක් හැටියට ත්‍රිපෝෂ නිෂ්පාදනයට අපි මෙවර රුපියල් මිලියන 5000ක් වෙන් කරා. ප්‍රශ්නය පෙන්නගුණ බඩරිංගුත් එක්ක ත්‍රිපෝෂ හදනකොට ඇෆ්ලොටොක්සින් ප්‍රශ්නයක් ආවා. ඒ නිසා අපි සහල් පදනම් වෙලා ත්‍රිපෝෂ නිෂ්පාදනය ආරම්භ කළා තියෙනවා. අපි ඒ පළමු නිෂ්පාදන තොගේ නුවරළි දිස්ත්‍රික්කයේ බෙදා හරිනවා. ඒක අවුරුදු 6 මාස 3 අතර මාස 6 අවුරුදු 3 අතර දරුවන් අතර බෙදා හරින්නේ. එතනින් පස්සේ මේක ව්‍යාප්ත කරනවා අවුරුදු 5 දක්වා සහ ගර්භණී මව්වරුන් දක්වා. ඒ වගේම බඩරිඟු ආනයනය සහ බඩරිඟු නිෂ්පාදනය සඳහාත් අපි අවධානය යොමු කරලා තියෙනවා. යාමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙලා කොහොම වුණත් මම මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමති ත්‍රිපෝෂ ආයතනය ආවර කරන්නේ නැහැ. ගරු විපක්ෂ නායකතුමනි ආවර කරන්නේ නැහැ. ඒ වෙනුවට රජය මිලියන 5000ක් ලබා දීලා ඒ නිෂ්පාදන ක්‍රියාවලිය අපි උඩට අරගෙන තියෙන්නේ. ඒ වගේම මම අවසාන කරුණ හැටියට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ අපේ ප්‍රධාන ධාරාවේ තිබෙන හෙල්ත් ටුවරිසම් එක ඒ සඳහා අපි ආයුර්වේද එක්ක සම්බන්ධ වෙච්ච කම්බයින් ට්‍රීට්මන්ට් එකන තමයි බලාපොරොත්තු වෙන්නේ ආරම්භයක් හැටියට මෙවර මිලියන 5ක් වෙන් කරනවා දැන්ට දැනට එවැනි ඒක ප්‍රමාණයක් ආරම්භ කළා වැඩ නතර වෙලා තිබෙන්නේ ඒවා අර මේ ඉතිර අරගෙන යන්න පොතුවිල් හොස්පිටල් එක අපි මධ්‍යම ආණ්ඩුවට පවර ගත්තේ මේ සංචාරක සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් එපමණක් නෙමෙයි මම පෞද්ගලික අංශයට ආරාධනා කරනවා ඔබට අවස්ථාවක් තිබෙනවා මේ රටේ හෙල්ත් ටුවරිසම් දියුණු කිරීම සඳහා රාජ්‍ය අංශයත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න එහෙම කැමති පෞද්ගලික අංශයේ හැමදෙනාටම මම කියන්න කැමති අවශ්‍ය නම් ඔබට නෙවිල් ප්‍රනාන්දු රෝහල මෙඩිකල් ටුවරිසම් වල කේන්ද්‍රයක් හැටියට සංවර්ධනය කරන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න අපි සූදානම් කියන එක මම මේ වෙලාවේ එයාට කියන්න කැමතියි. ඒ වගේම මේ වෙලාවේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය තිබුණු විශාරද ප්‍රශ්නය තමයි පහුගිය අවුරුදු 4:30 මේ බඳවා ගැනීම වල තිබ්බ ප්‍රශ්නේ. ඒ නිසාම මන්ත්‍රීවරු කියાવી ඉස්සරහටත් හැම රෝහලකම අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා මෙවර අපි මේ බඳවා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. පෞල් සෞඛ්‍ය සේවල නිලධාරීන් නියන් 976කට මාර්තු මාසයේ මැද පත්වීම් ලබා දෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් 238කට ඖෂධ වේදීන් 65කට වෘත්තීය චිකිත්සකයන් නැත්නම් ඔකුපේෂල් තෙරපිස්ලා 43කට වික්‍රම ශිල්පීන් 41කට මාර්තු මැද වෙනකොට පත්වීම් ලබා දෙනවා. හෙදලෙදාහරීන් 3147කට අප්‍රේල් මාසේ පත්වීම් ලබා දෙනවා. ඒසාව හෙදලෙදාහරීන්ගේ ඒ අඩුවට සැලකිලිම උත්තරයක් මෙතන ලැබෙනවා. උපස්ථායකින් 1000ක් බඳවා ගැනීම සඳහා අපිට අනුමැති ලබා දීලා තියෙනවා. දැන් අපි සීමිත බඳවා ගැනීම සඳහා දෙනුම් දීම් කළා තියෙන්නේ 2025 මැයි මාසෙ වෙනකොට උපස්ථායකින් 1000ක් බඳවා ගන්නවා. වාටු ලිපිකාරණිය 50ක් නිවාස භාරකරු 49කට ආයුධපත් කැඳවලා තියෙන්නේ බඳවා ගන්න නියමිතයි. ඒ වගේම අප්‍රේල් මාසේ මුල් සතියේදී ඖෂධ සංයෝජකයන් 152ක්, පාසල් දන්ත චිකිත්සකයන් 68ක්, කන්තුරේකන ශිල්පීන් 61ක්, සෞඛ්‍ය කීට විද්‍යාල ධාරීන් 30ක්, මහජන සෞඛ්‍ය රසායනගාර ශිල්පීන් 22ක්, වික්‍රම ශිල්පීන් 88ක්, ශ්‍රවණ වේදී කාර්මික ශිල්පීන් 17ක් සඳහා එයාගේ අවශ්‍ය කරන පුහුණු ආරම්භ කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මම
ඔන්නබල් මිනිස්ටර්
වාල්ලා වඩු කරන හරියට ගන්න. මම මේ වෙලාව ෆිසියෝതെරපිස්ලාද? දාලා තියෙන මේක මම කිව්වා ඉස්සෙල්ලා ඒගොල්ලෝ මම කියන්නයි බල කියන මම කිව්වා ඉස්සෙල්ලා. ඊළඟට මේ වැටු ප්‍රශ්න සම්බන්ධයෙන් වචනයක් කියන්නට ඕන. ජයල් ජයවර්ධන ජනාධිපතිතුමා ගැන කිව්වා කාවින්ද මන්ත්‍රීතුමා මතක තියාගන්න අපේ රටේ වෛද්‍ය සේවාව මේ වෛද්‍යවරු බිහි වෙන පටන් ගත්තේ සර් ජේම්ස් ලොන්ඩන් ආණ්ඩුකාරය කාලේ. එතන ඉඳලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති දක්වාම ඔය ආණ්ඩුකාරවරු ජනාධිපතිවරු අගමැතිවරු ඔක්කොම යටතේ මේ වෛද්‍යවරු ලබා දීපු මූලික يعني ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ වෛද්‍යවරු ලබා දීලා තියෙන්නේ රුපියල් 54290ක් පමණයි. 54290යි අවුරුදු 150කට ඔය කට්ටිය කරේ. මූලික වැටුප අඩු කළා තියෙද්දී එයාට එක එක දීමනා පොඩ පොඩ සොච්චන් එල්ලලා තිබුණා. අපි මොකද කරේ? පත් වෙලා මාස 3යි 54290 රුපියල් 40000කින් වැඩි කරලා 94000 දක්වා වැඩි කරා. මේ කියන්නේ ප්‍රිලිමිනරි ග්‍රේඩ් එකේ 40000 ඉඳලා රුපියල් 80000 දක්වා මූලික වැටුප් වැඩිවීමක්. ඒ කියන්නේ වැඩිවීම විතරක් 80000 වෙනවා සමහර අයගේ. 40000 පටන් අරගෙන. සම මූලික වැටුප දැන් නැහැටි ලබා දීලා තිබෙනවා. අපිට අවශ්‍ය කරන්නේ මේ ඇයට ගෞරවනීය වෘත්තිකක් බවට පත් කරන්න මේ මූලික වැටුප වැඩි කරන්න ඕන ගරු කතානායකතුමනි. ඒ නිසා මම පෞගිය දවස්වල මේ ගැන වෘත්තීය ක්‍රියාමාර්ග ගත්ත සංගම් තුනත් එක්කම සාකච්ඡා කරා. ඒගොල්ලෝ අපිත් එක්ක බොහොම සාධනීය ප්‍රවේශයකට ආවා. බොහොම සුවදව සාකච්ඡා කරා. සජය වෛද්‍යනදානගේ සංගමේ, සමර රත්නප්‍රියගේ සංගමේ, රවි කුමුදේශලගේ ඒ සංගමේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරාම ඒගොල්ලෝ මේක මුදල් අමාත්‍යාංශ සිට තත්ත්වයට ඒගොල්ලෝ තීරුම් ගන්නවා. එසා වැඩ වර්ජන 5-6-7 තිබුණු වැඩ වර්ජන නැවැත්තුවා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ මේ අපේ රටේ මහජනතාවට පීඩාවක් නොවන ආකාරයට ලිප සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම මේ වර්ජන ක්‍රියාමාර්ග නොගිය තවත් තුරිස සමිති රාශියක් ඉන්නවා. එයාට විශේෂයෙන් ස්තුති කරන්නට ඕන. මේ මූලික වැටුප් වැඩිවීම සහ OT එකේ එක්ස්ට්‍රා ඩියුටි එකේ PH එකේ වැඩිවීම බාර අරගෙන ඔවුන් මේ සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මට වචනයක් දෙකක් කියන්න දෙන්න. ඒ වගේම මම අනිත් අයින් හර අඩු කරලා දෙන්න වෙනවා ඉතින් නේ. අපේ අනිත් දේවල් පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව ගරු කතානායකතුමනි සාමාන්‍ය මේක නොසලකා හැරපු හැමදාම ආයතනය බවට පත් වෙලා තිබුණේ. මේ සේවාව නවීකරණය කරන්න ඕන. පෞද්ගල අංශයත් එක්ක තරඟ කරන්න පුළුවන් හැදිර තැපැල් සේවාව නවීකරණය කරන්න පුළුවන්. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ තැපැල්පත්තුම ඇතුලේ සියලුම කාර්ය මණ්ඩලය ඔවුන්ට දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා. මේ තැපැල් නවීකරණය කරලා අපිට මේක ලාභ ලබන ආයතන බවට පත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මෙවර අපි මෙවර ආයවැයෙන් පුනරාවර්තන වියදම් බිලියන 21ක් සහ ප්‍රාග්ධන වියදම් බිලියන 2ක් හැටියට බිලියන 23.9ක් වෙන් කරලා තිබෙනවා. අපි තැපැල් අලුත් තැපැල් කාර්යාල 14ක් ඉදිකිරීමටත් තවත් කීපයක් අලුත් වැඩියාවටත් මිලියන 1300ක් වියදම් කරනවා. ඒ වගේම මේකේ අපේ වාහන ටික අලුත් වැඩියා නවීකරණය කළ යුතුමයි නැත්නම් බෑ මේ තැපැල් පවත්වාගෙන යන්න. ඒකට අපි වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. සංචාරක ආකාශයෙන් දිනාගත හැකි තැපැල් කාර්යාල නුවරඑළියේ, නුවර, අපේ කොළඹ, ගාල්ල වගේ තැන්වල තියෙන තැපැල් කාර්යාල සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා වෙච්ච වෙන වැඩපිළිවෙළක් දියත් වෙමින් පවතිනවා ගරු කථානායකතුමනි. අපේ ප්‍රධාන තැපැල් මූලස්ථාන ආශ්‍රිතව කෞතුකාගාරයේ වැඩි සංවර්ධනය කරන බලාපොරොත්තුවක් තියෙනවා. මේ ආදී හැටියට මේ අපේ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ සහයෝගය සහිතව තැපැල් හොඳ තැනකට නවීකරණය කරලා රටේ ආදායම් උත්පාදනක ක්ෂේත්‍රය බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වචන දෙකක් කිව්වොත් මාධ්‍ය අමාත්‍යාංශ පිළිබඳව අපේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රාජ්‍ය මාධ්‍ය ආයතන හතර, රජයේ මුද්‍රණාලය මේකට අයිති වෙනවා, අපේ රූපවාහිනී අභ්‍යාස ආයතන අයිති වෙනවා. මෙවර අපි බිලියන 5.52ක් වෙන් කරනවා මේ සියලු ආයතන වෙනුවෙන්. 2023-24 පැවැත්වීම නැහැකු ජනාධි මාධ්‍ය සම්මාන උළෙල මාධ්‍යවේදීන් අගය කිරීම සඳහා මෙවර පවත්වන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්ති භාව ඉහළ නැංවීම සඳහා වරලක් ආයතනයක් චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ටිකක් කාලයක් තිස්සේ ඇදෙමින් පවතින දෙයක්. මේ අවුරුද්දේ අපි රුපියල් මිලියන 25ක් වෙන් කරාය වෙනුවෙන් වැඳ කරුණාතුල ඇමතුමත් දන්නවා ඇති මේ කාලයක් තිස්සේ සාකච්ඡා කරපු එකක්. අපි මේ වරලත් ආයතනය ආරම්භ කිරීම සඳහා වෙච්ච කටයුතු ආරම්භ කරනවා. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් අපිට තිබුණේ නැහැ. විටින් විට සාකච්ඡා උඩාව යට ගියා. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කළා මේ ජූනි මාසයේ වෙනකොට එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. මාධ්‍යවේදීන්ට අපි අවුරුද්දක ශිෂ්‍යත 100ක් ලබා දෙනවා. ඒකට මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ වගේම මේ ජනමාධ්‍ය ශේෂ්ඨය සම්බන්ධ මේකේ තියෙන ආචාර ධර්ම පිළිබඳව යහපත් ජනමාධ්‍ය කරණය පිළිබඳව පාසල් සිසුන් අතර අවබෝධයක් හදන්න පුහුණු වැඩපුළ රාශියක් දියත් කළා තියෙනවා. රජ මුද්‍රණාලය නවීකරණය වෙනකන් මුදල් වෙන් කරලා තියෙන්නේ මිලියන 105ක් අලුත් මැෂින් වල දී ගන්නට. ඒ වගේම අපේ රටේ රූපවාහිනී ආයතන වල ඩිජිටල් කරන ව්‍යාපෘතිය එන්න පස්සට ගිහිලා තිබුණා. මේක අපි ජපන් ණය මුදලක් යටතේ කරන්න අවුරුදු 12-14ක් සාකච්ඡා කරමින් හිටියා. නතරලා තිබුණේ අපි අපේ ඩිජිටල් අමාත්‍යාංශයත් ජනමාධ්‍ය අමාත්‍යාංශයත් එකතු වෙලා මේ කටයුතු කඩිනම් කරලා මේ රූපවාහිනී ආයතන ඩිජිටල් කරන ව්‍යාපෘතිය රට දීලා තියෙන කරු කතානායකතුමනි. ඒ වගේම මම බලාපොරොත්තු වෙන අතරම මේ අපේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන ගෙනා ගන්න ඕනේ ඉහළ මට්ටමකට. මේව දේශපාලනය කරන වෙලාව තිබුණේ මුදල් දෙන්නේත් නෑ අන්තිමට. නමුත් මේකටත් අපි භාණ්ඩාගාරයත් එක්ක සාකච්ඡා කරලා යම් මුදල් ප්‍රතිපාදනයක් අනාගතය හරහා වෙන් කරගෙන මේව දියුණු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අවසාන වශයෙන් පදනම ආයතන ගැන කිව්වොත් පදනම ආයතනයේ තිබෙන්නේ රාජ්‍ය සඳහා ප්‍රතිපත්ති සකස් කරන යා මාලෝකයක් සපයන. හැබැයි ඒක ගෙනල්ලා කේටරින් සර්විස් එකයි නේද, හෝල් එක දෙන එකයි, රූම්ස් දෙන එකයි ගෙනල්ලා එයට මුදල් උත්පාදනය කර තැනකට වටලා ඒකේ පටන් ගැනීමේ තිබුණු හරයාත්මක භාවය නැති කරලා තියෙන්නේ. අපි මේක වෙනස් කරන්න ඕන කරු කතානායකතුමනි කරලා මෙය ශ්‍රී ලංකා පදනම, ඒ කියන්නේ රටට පදනම සපයන තැන බවට පත් කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් මේ ආදී කටයුතු වලට මෙවර අය වෙනුත් මුදල් ප්‍රමාණයක් වෙන් කළ තියෙන අතරේදී නමුත් මේ සියලු ආයතන රටේ යහපත් වෙනුවෙන් යොදා ගන්න බලාපොරොත්තු වෙන බව සඳහන් කරමින් වැඩිපුර කාලය දුන්නටත් බොහොම ස්තුතියි. යන්නේ මම හේනවා නතර වෙන්න අවශ්‍යදී.